రంజన్ రామనాయక మెత్తువ
බදුකර විවාදය පිළිබඳ සිද්ධියේදී අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි පක්ෂ විපක්ෂ පොදු විපක්ෂ සියලුම අදහස් ශ්‍රවණය කළ මහ ජනතාව ජනතාව මේ ගැන හිතන දේ ගැන මම කතා කරන්න මම පක්ෂ පාට ගෝත්‍ර ජාති වලට වඩා මම විශ්වාස කරන්නේ අපට ඡන්දය දුන් ජනතාව මා නියෝජනය කරන්නේ පොදු ජනතාව මුලින්ම කියන්න ඕන ගරු කථානායකතුමනි බැඳුම් කර ප්‍රශ්නය කරලියට ගෙන එය ඉදිරියට ගෙන සියලුම දෙනාට මම මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුද කරන්න කැමතියි විශේෂයෙන් මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට කෝප් කමිටුවේ සභාපතිවරුන්ට සභාපතිවරයාට ඒ වගේම කෝප් කමිටුවට ඒ වගේම මෙය කරලියට ගෙනත් ආයෙ පස්සට ගන්න නැතුව යන්න හංගන්න බැරි වෙන විදිහට මේක පබ්ලික් කරපු ජනතා සමාජ ගත කරපු සියලු දෙනාට ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ ස්තුතිය පිරිනැමෙනවා. මොකද මීට ඉහත කෝප් කමිටුවේ හිටියා ඩිව් ගුණසේකර මහත්තයා හිටියා බෝගොල්ලගව මහත්තයා හිටියා විජේදාස රාජපක්ෂ මහත්තයලා හිටියා මෙවැනි අය රාශියක් හිටියා. ඒ අය ඍජුව හෝ වක්‍රාකාරව හොරුන්ව ආරක්ෂා කළා. හොරුන් ඉස්සරහා නකුට සඟවාගෙන හිටියා. මේ අයගේ ෆයිල් බොහෝමයක් හැංගුණා. අද අපි සන්තෝෂ වෙනවා මේ ගුඩ් ගවර්නස් මේ යහපාලන යටතේ අපේ සුනිල් හඳුන් නැත්ති අපේ කෝප් කමිටුවේ සභාපතිවරයා ජීවතුන් අතර ඉන්නවා. කෝප් කමිටුවේ සමාජිකයන් ජීවතුන් අතර ඉන්නවා. ඒ අය සුදු ඈන්වලි උස්සලා නැහැ. මීට ඉස්සර මහා බැංකු අධිපතිවරයා ඒ කියන්නේ අජිත් දිවාඩ් කබ්‍රාල් ගැන නැත්තම් පීබී ජයසුන්දර ගැන කතා කරපු අපේ චේගුවෙරා යන අනවර්ථ නාමයෙන් හඳුන්වා දෙන අද රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා ඉන්න වාහන වංචාවකට එතුමා ආර්ථික ඝාතකයා කියලා සඳහන් කෙරුවට පස්සේ මොකද උනේ ආර්ථික ඝාතකයා කියලා සඳහන් කළා මේ ආණ්ඩුවේ මේ වගේ හොර සහෝදරවරු ඉන්නවා කියලා කතා කළා විතරයි පහවදා පැන්නා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට නිවාස අමාත්‍යාංශයට පැනලා එයාගේ ෆයිල් ගත්තා එළියට මේ අපේ විමල් විරෝෂ අපේ ගරු මන්ත්‍රීතුමා 360 දිල්ක සමන්මලී ළඟ තමයි මේ කතාව කිව්වේ ගිහිල්ලා. කිව්වා විතරේ පහෝදා පැන්න. ඉතින් එවැනි තත්ත්වයක් අද නැහැ. අද මේ රටේ අපේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ අගමැතිතුමාගේ මේ අනුදැනුම සහ ඒ යහපාලන යටතේ සියලුම හොරුන් ගැන කතාකරන ප්‍රජාතන්ත්‍රවාදයේ දෝරෙ ගල්ලා තියෙනවා. 100ට 200ක් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. මම කියන්නේ ඒකයි මහින්ද රාජපක්ෂ යුගයේට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයට වඩා මේ රජය 100ට 200ක් හොඳයි කියලා ජනතාවට මම කියන්නේ මේ හොරු ගැන කතා කරන්න මේ ජනාධිපති කොමිසම් හරහා ඉදිරියට ගේන්න මේ ගැන විවේචනය කරන්න ඔවුන්ට බයින්න අපහාස කරන්න ඔවුන්ව නිර්වචනය කරන්න ඔවුන්ව ඇනලයිස් කරන්න මොනිටර් කරන්න ස්කෑන් කරන්න තත්ත්වයක් අද මේ රටේ උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම සන්තෝෂ වෙන්න ඕනේ ජනතාවට මාධ්‍යවේදීන්ට මේ කෝප් කමිටුවේ සිදුවාය කියන වංචාව ගැන මේ කරලියට ගෙන සියලු දෙනාට. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. අර පහුගිය ටිකේ හංගව ෆයිල් 30 ගැනත් මේ වගේම එළියට ඇවිල්ලා මේ වගේම ඒ අජිත් නිවාඩ් කබ්‍රාල්ලා ඉස්සර හිටියේ විදිහ අපි දැක්කා. කෝච්චි ගියා වගේ නාමල් රාජපක්ෂ මහත්තයෙක් ඩාන්ස් දාපු හැටි අපි දැක්කා. ඒ වගේම ෆෑන්ඩේෂා සභාපති නිමල් පෙරලා එක්ක ඒ අපේ රජයේ සාක්ෂිකරුවෙක් වෙලා තියෙන එතුමලා එක්ක හිටියේ විදිහ අපි දැක්කා මේ සේරම ජනතාව දැක්ක දේවල් ඒ හින්දා ඒ ග්‍රීක් බොන්ඩ් එක හෙජින් ගිව්සුම ඒ සියලුම දේවල් මේ වගේම ජනාධිපති කොමිසම් හරහා ජනතාවට අනාවරණය කළා ඒ මුදල් ඒ හොරා කාපු මුදල් ජනතාවට ලැබෙන විදියක් පිළිවෙල කරනවා නම් හොඳයි කියන එක තමයි ජනතාවගේ එකම මතය මේ කෝප් කමිටුවේ මේ බැඳුම් කර සිද්ධියේදී මම නිහඬව හිටියා කියලා සමාජ ජාලා වෙබ් අඩවිවලත් මාධ්‍යවල බොහෝ විට වාර්තා වුණා. මම කිසිම කල්ලියකට සම්බන්ධ වුණේ නැහැ. මම ෆුට්නෝට් කල්ලියට සම්බන්ධ වුණෙත් නැහැ. මම ඒව අවස්ථාවේ හිටියේ ජපානයේ. මම එවේ ඒ මොහොතේම ආපු ගමන් කතා කරලා සුනිල් හඳුන් නැත්තේ අපේ සභාපතිතුමාට කිව්වා මම දූෂණයට විරුද්ධයි ඒක ලංකාවේ ජනතාවම දන්නවා. ඒ හින්දා මම කවදාවත් හොරු ආරක්ෂා කරන්නේ නැහැ කියන එක කිව්වා. නමුත් ඒකත් සමාජගත වුණේ නැහැ. ඒකත් වෙන අර්ථකථනයක් තමයි ඒකෙත් උනේ මම මේ අවස්ථාවේ කියනවා දැන් බොහෝ පක්ෂ කියනවා මේ උණුත් එකයි මුණුත් එකයි අපි විතරයි හොඳ කියලා. දැන් අපි ඒක ඒක අපේ හිතමිත්‍ර JP පක්ෂෙත් කියනවා. මම කියනවා ඉතින් දැන් JP එකේ අනුර පොල්ගම්පල. එතුමා මේ JP එකේ සහෝදරයෙකුත් ඉන්නවා. අනුර පොල්ගම්පල මහත්මයා අර කෑගල්ලේ ජපාන යවනවා කියලා මුදල් ගත්තා කියලා අහු වුණා. ඒක වංචාවක්. පිළි අරගෙන පක්ෂෙන් අයින් කළා. ඒ වගේ පක්ෂේ හිටපු ප්‍රචාරක ලේකම් වාහන 39ක් වංචා කරලා ලක්ෂ ගණන් මුදල් වැටු පැටියට ගර්ල්ෆ්‍රෙන්ඩ්ලට දීලා අනියම් පෙම්වතියන්ට දීලා නළු නිලියන්ට දීලා මේ වගේ දේවල් කරලා අද 9 කෝටි 16 ලක්ෂයක් 9 කෝටි 16 ලක්ෂක මුදලක් රජයේ මුදල් අවභාවිත කරලා හිරේ ඉන්නවා රිමාන්ඩ් බන්දනාකාරී ඉන්නවා. ඒ හින්දා මම කියන්නේ මම මේ උදාහරණය ගෙනාවේ පක්ෂ එකක්වත් සුපිරිසිදු නැහැ. පක්ෂ එකක්වත් බෝධිසත්වයෝ නැහැ. මම ගරු කරන්නේ පක්ෂයේ ඉන්න පුද්ගලයන්ට පමණයි. අනුමතරමේ බෞද්ධ ධර්මයේ බැලුවත් බුදුන් වහන්සේ ගෞතම මහ බුදුරජාණන් වහන්සේ එක්ක හිටිය දෙව්දත් හොඳ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ එක්ක හිටිය ගෝලයෙක් වට ජුදාස් හොඳ නැහැ. රිදී 30කට ජේසුස් වහන්සේ පාවා දුන්නා. ඒ කියන්නේ හැම පක්ෂේම හොරු ඉන්නවා, හොඳ මිනිස්සු ඉන්නවා. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් කරපු හොරකමකට මුළු පක්ෂයක්ම වග කිය යුතුත් නැහැ. අපි පුද්ගලයෙක් කියන්න ඕනේ කියන එක තමයි මගේ මතය. මගේ කාලය දෙන්න. කියන ගලපතු මතය.
අපේ වෙනස තියෙන්නේ දැන් අනිකුත් පක්ෂ දෙකේම ඒ හොරකම් කරන මංකොල්ල කරන මහජන දේපොළ පිල්ලි ගහන කට්ටිය තියාගන්න ඕනේ. මේක එහෙම නැහැ. මේකේ ඒ මොහොතේම පයින් ගහලා දාන කුණු බක්කියට. ඒකේ අපේ වෙනස තියෙන්නේ.
දැන් කතා කරන්න කරු හැමතිතුමා.
ඒකට උත්තරයක් තියෙනවා. දැන් ඔබතුමාලේ දැන් විමල් වීරවාස මහත්මයා කළුතර ඉඳන් ඇවිල්ලා පුෂ් බයිසිකලේ ඇවිල්ලා ඒ කියන්නේ පාපැදී ඇවිල්ලා මෝටර්සයිකලයක තෙල් ගහගන්න සල්ලි තිබුණ නැති මේ මිනිස්සයා මාවර මණ්ඩියේ මෙච්චර හෝකන්දර ලොකු ගෙයක් ගහද්දිත් පක්ෂෙ හිටියා. ඒක නෑ නෑ
විනාඩි 3ක් තියනවා ගරු ඇවිත්තුමා විනාඩි 3ක් තියනවා.
මේ වත්කම් දැනගෙන අන්තිම මොහොතේ අයින් කළේ. මං කියන්නේ එතුමා ඊට පස්සේ ශෂී වීරවංශ මැතිනියෝ බැඳලා මුදල් රැස් කරගන්න කාලෙත් ඔබතුමාලා දැනගෙන හිටිය නමුත් නෙරපුවේ නෑ. අන්තිම මොහොත තමයි එයා ගියේ. ඒ හින්දා මං කියන්නේ මේ පක්ෂ හැම පක්ෂෙම ඉන්න හොරු ජනවාරියට එකපාරට මැරුන්නේ නෑ. සුයිසයිඩ් කරගත්තේ නෑ. ඒ හින්දා මම කියන්නේ අපි ජනවාරියට මේ ලංකාවේ ජනතාව ඓතිහාසික තීරණයක් ගත්තා හොරු එලවන්න හොරු අල්ලන්න කියලා. ඒ වේදිකාවේ ජනවාරියට වේදිකාවේ live at 8 කියලා දෙයක් තියෙනවා අර ස්වර්ණවාහිනී. live at 8 හිටිය කට්ටිය තමයි මේ කට්ටිය. live at 8 ඒගොල්ලෝ ජීවමානව ඒ වේදිකාවේ හිටියා. ඒ වේදිකාවේ දැනගෙන හිටිය මම එක අර්ජුන. ඒ අර්ජුන රණතුංග. මම අර්ජුන ඇලෝසියස්වත් අර්ජුන මහේන්ද්‍රන්වත් ඒ වේදිකාවේ ඇහැට දැකලා තිබුණේ නැහැ. එහින්දා එක් පුද්ගලෙ දෙන්නෙක් හින්දා අපිට මුළු රජයක් වට ගන්න බෑ. මං කියන්නේ මේ කොමිසම ආපු එක මේ විවාදයට ලක්වීම මේ සියලු දේවල් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ. ඒවා දිගටම ගෙනියන්න මොන ආණ්ඩුවක් ආවත් මේ නවත්තන්න එපා. ඒ වගේ මම දැක්ක උදේ වරුවේ මේ අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන ඇලෝසියස් ගැන කතා කරනවා විවිධ පුද්ගලයෝ. ඕනා පුද්ගලයෙක්ගේ කතාවට වටිනාකමක් එන්නේ ඒ පුද්ගලයාගේ පැටිකිරිය අනුව. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ජේසුස්වහන්සේ කතාවට වටිනාකමක් එන්නේ ඒ සහතිකයේ උන්වහන්සේගේ පැවැත්ම අනුව. නමුත් ලෝක හොරු ටික මේ බොදු විපක්ෂයේ හැටහුටාමාර ජනතාවගේ දීපල ගසා කෑවුම් මේ වංචාව ගැන කතා කරනවා. එතකොට ඒක විහිළුවක් වෙනවා. ඒක නිකන් හරියට ප්‍රභාකරන් මානව හිතවාදය ගැන කතා කරනවා වගේ. ලොකු බේවද්දෙක් අධික බේවද්දෙක් මාධ්‍යපානය නතර කරන්න කියලා කතා කරනවා වගේ. එහින්ද මං හිතනවා එවැනි දේ නොවිය යුතුයි කියලා. ඩිලාන් පෙරරා මහින්ද අමරවීර පාට්ලි චම්පක වැනි මන්ත්‍රීවරු ඇමතිවරු මේ ගැන කතා කළා. මෙතන වරදක් වෙලා තියෙනවා. ජනතාවගේ මුදල් අවභාවිතයක් වෙලා තියෙනවා. මේ දේට නීති ඉදිරියට ගේන්න ඕනේ කියලා. මේ ආණ්ඩුවේ ඉඳගෙනත් ඒක කතා කරන්න හැකියාවක් අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෝරගල්ලා ඇති වෙලා තියෙනවා. ඒ කාලේ ඔය හිටිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඒ හිටිය මුදල් ඇමති තව විනාඩියද?
සමනියත් විනාඩියයි.
ඔව් මුදල් එතුමා තමයි මුදල් ඇමති. එතුමාට විරුද්ධව කතා කරන්න කවුරු හරි නැගිට්ටා නම් ඒ අයට උනේ මොකද්ද කියලා කවුරුත් දැක්කා. කොටින්ම කිව්වොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහෝදරයාට විරුද්ධ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ විරුද්ධව මිග්ගණු දිනුව ගැන කතා කරලා ලසන්ත වික්‍රමතුංගට මේ ලෝකේ හැර යන්න සිද්ධ වුණා. අන්න ඒ වගේ තත්ත්වයක් ඒ කාලේ තිබුණේ. නමුත් අද ගරු ජනාධිපතිතුමා විවේචනය කරන්න පුළුවන්, ගරු අගමැතිතුමා විවේචනය කරන්න පුළුවන්, මහා බැංකු අධිපතිවරයා විවේචනය කරන්න පුළුවන්, මේ සියලුම ඇමතිවරුන් විවේචනය කරන්න පුළුවන්.
තුමා විද්‍යාවේ කාලය අවසන්යි. බොහොම ස්තුතියි.
මම ඒකයි මම කියන්නේ මේ ආන්ගින ජනතාවට මේ ආණ්ඩුව ගිය ආණ්ඩුවට වඩා 100%ක් හොඳයි කියලා. ඒ දේ අද කතා කරන්න සත්‍ය යුත්‍ය කතා කරන්න අද වාතාවරණයක් උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ
හොඳයි බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා, ගරු උදේශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා.
මේ අවස්ථාවේදී මා කැමති මේ විවාදයේ සම්බන්ධව කතාබහ කරන වෙලාවේ විශේෂයෙන්ම අර සිංහල සාහිත්‍යයේ කියමනක් තියෙනවා, හොරාගෙත් හොරා කම්බ හොරා කියලා ගරු කතානායකතුමා. මේ හොරු සම්බන්ධව කතා කරද්දී තව කතාවක් තියෙන පුහුල් හොරා කරෙන්දනේ කියලා. ඒ ජනප්‍රවාද ඒ කතා අතරේ මට මතක් වෙන මේ කතාව කරද්දී මේ ඔක්කොම කතා අතරේ ගරු කතානායකතුමනි, මේ වංචාවට වගකියුතු ප්‍රධානම කෙනා සංගවන්න බොහෝ දෙනෙක් කටයුතු කළා. ඒක තමයි මට වැදගත්ම කාරණාව මෙතනදි කියන්න. මේ කෝප් වාර්තාවේ සාක්කි වාර්තාවේ සුනිල් හඳුන්නේති මන්තුමා දන්නවා. එතුමා කෝප් සභාවේ සභාපතිතුමා එතුමා දන්නවා. මොකද්ද මේ සාක්කි වාර්තාව කියන්නේ? අර්ජුන මහේන්ද්‍ර නැවිලා ඔහු කියනවා,
මෙයාට කොච්චරද
මට මේ මහමැදුම් කර ගනුදරුව කරන්න කිව්වේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමා කියලා. ඒ නිසා ඔහු මේකට වග කියන්න ඕන. හොරා හොරා අර්ජුන මහේන්ද්‍ර නම්, හොරා අර්ජුන මහේන්ද්‍ර නම්, හොරාගේ හොරා කම්ම හොරා නම්, එයාට වග කියවුතුන්නේ වග කියන්න ඕන. ඒ වංචාව පිළිබඳ විමර්ශනය කරනව නම් FCID එක නීතිය අධිකරණයට ගේනව නම් මේ නඩු විභාග කරනව නම් ඉස්සල්ලා මේ සමීක්ෂණ කරන්න කලින් ජනාධිපතිතුමා දැන් ජනාධිපති කොමිසම පත් කරලා තිනවා කියලා කියනවා, කමක් නැහැ. හොඳයි. හැබැයි ජනාධිපති කොමිසම් දැම්මට වැඩක් නැහැ. අපි දන්නවා ඉතිහාසයේ ජනාධිපති කොමිසම් වලට මොකද උනේ කියලා. විජේ කුමාර්තුංග වරාදේමුණු ජනාධිපති කොමිසම් වලට මොකද උනේ? ඒවට මොකක්වත් උනේ නැහැ. ඒ නිසා අපි කියනවා පළමුව කරන්න ඕනේ අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්න ඕනේ. ඉල්ලා සිටලා තමයි මේ සමීක්ෂණය ස්වාධීනව කරන්න පුළුවන් වන්නේ. ස්වාධීනව කරන්න පුළුවන් වෙන්නේ කටමැද දෙනෙව්වට වැඩක් වෙන්නේ නැහැ. ගලේ පැහැරු බලලුන්ට වෙච්ච දේ තමයි එක්සත් ජාතික පක්ෂයේ වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ වෙලා තියෙන්නේ ගලේ පැහැරුන්ට බලලුන්ට වෙච්ච දේ. අද දැන් ආණ්ඩුවේ ඉන්නේ හැමත්තම මේක තමයි ලංකාවේ වෙච්ච ලොකුම වංචාව. රටේ දෙවැනි පුරවැසියා වගකීම දරමින් කරන ලද වංචාවයි මේ. ඒ විතරක් නෙමෙයි, මේ සමාගමේ ලාභය කීයද? මිලියන 26000ක් කියලා කියනවා. රජයට පිච්ච පාඩුව බිලියන 145ක් වෙනවයි කියලා කියනවා. කෝප් වාර්තා දෙකක් ආවා. විගණකන වාර්තා ඉවරයි. ඒ විතරක් නෙමෙයි, අල්ලස්සකේ වාර්තාවත් ඉවරයි. CID කේ වාර්තාවත් ඉවරයි. කොහේවට පරීක්ෂණ? ඒවට පරීක්ෂණ නැහැ. ඒ විතරක් නෙමෙයි ගරු ජනාධිපති කතානායකතුමනි, ජනාධිපතිතුමා මේ කොමිසම වත් කරලා පරීක්ෂණයක් කරනවා නම් ඉතාල වගකීමෙන් කියනවා අග්‍රාමාත්‍යවරයා මේ වගකීම් වලින් ඉවත් වෙන්න ඕනේ. ඒ වෙට විතරයි ස්වාධීන පරීක්ෂණයක් සිද්ධවන්නේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය අවසන්යි. අවසන් කරන්න.
අගමැතිතුමා යටතේ වගකීම් දරන ආයතන 9ක් පාලනය කරන මේ වංචාව, ආයතන 9ක් පාලනය කරන ගමන් තමයි මේ වංචාව වෙලා තියෙන්නේ. ඒ නිසා ස්වාධීන පරීක්ෂණයක් වෙනවා නම් වියුතුවන්නේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලස් වෙන්න ඕනේ. අපි කියනවා ඉතමත් ගරු කතානායකට පොඩි විනාඩියක් දෙන්න. ජනවාරි මේ ආණ්ඩුවව යහපාලනේ ගෙන්න. පෙබරවාරි වල ගාව බොන්ඩ් වංචාව, මාර්තු වල ආව ගල්ලඟුරු වංචාව, අප්‍රේල් වල ආව විදේශ අමාත්‍යාංශ වංචාව, රක්ෂණ වංචාව, මැයි මාසේ ආව වීමංකොල්ලේ, ජූනි මාසේ ආව.
අවසාන ගන්න ගරු රවි කරුණානායක අමාත්‍යතුමා, ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා අමාත්‍යතුමා.
මම ආගේ කරනවා, මට මොහොතක් විතර කතා කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මීට පෙර කතා කරපු මන්ත්‍රීතුමා මහිතන්නේ මහින්ද රාජපක්ෂේ කාලේ වුණ දේවල් අපේ ඇඟට දාගෙන කතා කරලා තමයි කළා තිබෙන්නේ. මේ අවස්ථාවේදී අපි බය නැතුව ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩුවට එල්ල කරන ප්‍රශ්නයක්, ඒක ආණ්ඩුව විහිං කරපු පළිනි වතාව තමයි මං හිතන්නේ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ කරන දේ. මොනවද ඉස්සලා කිව්ව මේ ප්‍රශ්නයක් තිබ්බයි කියලා. ඉස්සලම 3 member කමිටියකට මේ ඉදිරිපත් කරා. තුන් පුද්ගල කමිටියකට. ඒක ඉවරුනට පස්සේ දියුගුණසේකරට වාර්තා කරන්න ඉඩ දුන්නා. දැන් දියුගුණසේකර දුන්නා පාර්ලිමේන්තුව විසුරුව හැරුවා කිව්වනේ. එහෙනම් අපි ආව අලුත් පාර්ලිමේන්තේ එහෙනම් මොකෝ සුනිල් හඳුන්නේ ටිට බාර දුන්නේ. එහෙනම් අපි දාන්නේ අපේ එක්කෙනෙක්ව. අපි දානවා ගායන්ත, අපි දානවා හෙක්ටප්පුවාමිව, අපි දානවා චමින්දව. නෑ. ඒ දැම්මේ අපට විනිවිද භාවය පෙන්වන්න ඕනේ නිසා. ඊට පස්සේ ඒ අතරතුරේදී ඒගොල්ලෝ යනවා සුප්‍රීම උසාවියට. ඊට යනවා අල්ලස්ස දූෂණ කොමිසමට. ඊට පස්සේ ඒක යනවා FCID එකට. ඊට පස්සේ මේ කෝප් වාර්තාව ඉදිරිපත් කරනවා. දැන් විවාද කරනවා. මේක ජනාධිපති විවංශන ඒකකයට ඉදිරිපත් කළා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. බය නැතුව ක්‍රියාත්මක කරන නිසා තමයි අපි මෙතන ඇවිල්ලා මේක අනිවාර්යයෙන්ම පෙන්වන්නේ. මේක කිසි දූෂණයක් නෙමෙයි. මේක මේ විපක්ෂයේ ඒගොල්ලන්ගේ දූෂණය වහන්න මේ කරන බොරුවක්. වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමා මට නම කියලා ලැජ්ජයි මෙතන මේ මෙතුමා නැති නිසා කතා කරන්න. අපේ අගමැතිතුමාට එල්ල කරා ප්‍රහාරයක් මෙතන දූෂණය කරලා තිබෙනවා කියලා. තඹ සතයක් තමගේ දේශපාලන කාල පරිච්ඡේදයේ වෙන්නේ නැහැ කියලා විපක්ෂෙම කතා කරනකොට මේ වගේ අද්භූත චෝදනා ඉදිරිපත් කරන්නේ මොකටද? අපි මෙතන ආණ්ඩුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එකතු වෙලා මේ වගේ ඇති කළ තිබෙන්නේ මේ රට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න. බොරුවක් තියෙනවා වංචාවක් තියෙනවා නම් වහන්න තියෙන එකම දේ තමයි මේවා කතා කරන්න ඕනේ නැහැ. එහෙනම් මොකෝ අපි මේ විවාද කරන්න අවස්ථාව දුන්නේ? අපේ කතානායකතුමා දන්නවා මේක අහපු විගසම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගිය වසරේ ඉවර වෙන්න ඉස්සෙල්ලාම කිව්වා අපි මේක මේ මේ සැසිවාරය ඇති කරමු කියලා. මෙන්න මේ වගේ දේවල් මේ ආණ්ඩුව බොරු කියකම යනවා. බලන්න මේක ව්‍යවස්ථාව ගෙනර බෞද්ධාගම නැති කරනවා කියනවා. ඒකී භාවය නැති කරනවා කියනවා. ෆෙඩරල් භාවයක් ඇති කරනවා කියනවා. පුද්ගලීකරණය කරනවා කියනවා. ඉඩම් විකුණනවලු ඉන්දියාවට. ඒක මැදින කියමු ඉන්දියාවට දැන් චීනට විකුණනවා කියලා. GSP එකෙන් රට විකුණනවා කියලා. වර්ජන විරෝධතා හැමතැනම ඇති කරන්න හදනවා. මේකලම් බලන්නේ රටේ මේ හදාගෙන යන වට්ටපු දනගස්සපු හොරගල්ල කරපු මහින්ද රාජපක්ෂගේ ඒ කාලාන්තරයේ තියෙනක අපි හරිගස්සගෙන යනකොට මෙන්න බාධා ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි. දැන් කියන අර්ජුන මහේන්ද්‍රන් I'm reading this sir prevent Mahendran from attending meeting at finance ministry. මේක මේ ඉදිරිපත් කළා තියෙනවා anti corruption front. මේ anti corruption front නේ මේ වගේ කියන්නේ මේගොල්ලෝ corrupt නේ. මේ වගේ ඇති නොවන දෙයකට මේ වගේ ප්‍රකාශ කිරීම. මේ නිසා මේ වගේ බොරු වංචාවක් තුලින් තමයි මේ ඔක්කොම ගමන් කරන්නේ. මම ඒ නිසා මම මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නවා. දැන් මේ ඔක්කොම ප්‍රයිවට් ප්ලේස්මන්ට් ඔක්ෂන් තියනවා කියලා තියෙනවා. මම මෙතන ඉදිරිපත් කරනවා මම මේක ඔබතුමාගේ සහය පතනවා මේක මුද්‍රණය කරන්න හන්සාඩ් එකේ මේ විජේවෝදන අද පත්තරවලට විවේචනය කර අපේ අගමැතිතුමා අපිව විවේචනය කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ තර්කයක් තියෙන්න ඕනේ. එතුමා දැන් කියන්නේ කරන්න ඕන දේ එතුමා ලිඛිතව දීලා තියෙනවා කරන්න ඕනේ කියලා. දැන් අපිට කියන ඇයි කරන්නේ කියලා. මම මේ තියෙන්නේ පත්‍රිකාව ඔක්තෝබර් මාසේ 2008 7 වෙනිදා. ඩියර් විජේවෝදන මේක අස්සම් කරනවා. මේ අස්සම් කරන අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ මොන්ට්‍රි බෝඩ් එකට මේකේ අපිට ප්‍රයිවට් අපිට මේක මේ EPF එක විතරක් කරන්න කියලා. EPF කියන්නේ කැපිටල් සෝස් එක. මෙයාගේ අත්තකුරෙන් ලියනවා මේක කැපිටල් සෝසස් උලුත් මේක ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේ කැපිටල් මාකට්ස් උත් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේ වගේ කතානායක තුමනි මේව කිසි දෙයක්ම කියලා නැහැ. ඇත්ත වශයෙන්ම මම කෝප් කමිටියේක අවුරුදු 22ක් ඉන්න අවස්ථාවක මට පෙනුණා මේ ගමන කෝප් වාර්තාව තුලිනුත් හුඟක් අඩුපාඩුකම් තිබෙනවා. මේක හොයාගෙන බලාගෙන මේක නිකන් ප්‍රශ්නයක් ඇති කරන එක විතරයි තියෙන්නේ කියලා මම දන්නේ මට දැනෙලා තිබෙන්නේ. ඒ නිසා මම මේක ඉදිරිපත් කරන මම ඊට පස්සෙ කියන්නම් ඇයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. ඊට පස්සේ අපි මේ කතා කරනකොට අද මහ බැංකුවේ දූෂණය ගැන කිසිසේත්ම වෙනින් ඒවා කතා කරන්නේ නැහැ. මොකෝ මේකේ නිලධාරීන් තමයි තියෙන ප්‍රශ්නය. මම හෙලිදරව් කරන නිලධාරී 3-4 දෙනා මේ සම්පූර්ණම මේ විවාදයට සකස් කළා මේ විපක්ෂයට ලබා දුන්නේ ඒ ඉන්න 3-4 දෙනෙක් අපේ මහ බැංකුවේ. මේ මහ බැංකුවේ ජෝ කළා තමයි එදා නිවාඩ් කබ්‍රාල් එක්ක හිටියේ. මම මේක අද කතා කරන්න හිටියේ නැහැ. නමුත් වාසුදේව නානයක් කර කතා කරපු ආකාරයට මීට පෙර කතා කරපු විවාදී සිටපු දෙන්නේ 3 දෙනෙක් අසිකිත මට්ටමට කතා කරපු නිසා මං හිතුව අපි ඇවිල්ලා කතා කරලා පෙන්වන්න ඕනේ රටට මොන වගේ බොරුවක්ද තියෙන්නේ කියලා. ග්‍රීක් බොන්ඩ් එකේ බිලියන් 2.6ක් නැතුණා. මිලියන් 2600 කියන වචනයක් තියෙනවද? එන්ට්‍රස්ට් එකේ මෙතන ඉන්න රත්තත්ලගේ නාටියෝ බිලියන් බිලියන් 14 කියන්නේ කෝටි 1400ක් මිලියන් 14000ක් මේ ගැන සල්ලි මේව නැති උනේවා මේවා මේ මේ කියන පර්පෙචුවල් එකේ නෝෂනල් ලොස් එක නෙමෙයි මේ නැති උනේවා ඒව ගැන කතාවක් නැහැ හෙජින් සූදුව සම්බන්ධයෙන් බිලියන් 90000ක් ඒ කියන්නේ කෝටි 9000ක් මේ සම්බන්ධයෙන් වචනයක් ගැන කතා කරනවාද මේ අය ඒ වගේම තමයි පිරමිඩ් ස්කීම් එක ගැන නිවාඩ් කබ්ලාල්ගේ මම මේ නම් කරන්නේ මොකද මීට පස්ව අපි පෙන්වන දවසේ හොරු කොහෙද ඉන්නේ කියලා අද කතා කරන හතර දෙනෙක් සිටිය යුත්තේ මිහිරගෙදර අද මෙතන ඇවිල්ලා ලොක්කට කතා කරන අපේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා අපි බොහොම සතුටුයි අපි ඔය හිරිහර කරපු ආකාරයට මේ ආයතන කිසිසේත් මිද තියන්නේ නැහැ අපේ අගමැතිතුමා ජනාධිපති කිව්වේ 100ට 100ක් නෙමෙයි 100ට 200ක සාක්ෂි තියෙන්න ඕනේ යමක් ඇති කරන්න කියන එක මම මේ පෙන්වුවේ මෙන්න මේ වගේ තත්ත්වයක් ඊට පස්සේ මහ බැංකුවේ ඔන්න එදා ගත්ත තීන්දුව නිසා මේ විජේවර්ධනගේ ලියුම 2008 මේක දුන්නේ යම් කාලයකට 2008 වර්ෂයේ 2009 ඉඳන් 2015ට හරි 2014 වෙනකන් කිසිම වරමක් නැතුව තමයි බොන්ඩ් ඉෂු කරලා තිබෙන්නේ නමුත් ඒකේ නෛතිකභාවය තිබෙන නිසා අපි ඒක පිළි අරන් තිබෙනවා නැත්නම් මේක ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ වගේම ඒ කරපු නිසා මහ බැංකුවේ අලාභය 2012 බිලියන් 66ක් ලාභ ලබා ගත්ත එක 2013 බිලියන් 24ක අලාභයක් 2014 බිලියන් 32ක අලාභයක් ඒක 2015ට අඩු වෙනවා බිලියන් 17කට ඊට පස්සේ 2016 අපි මේක ලාභයට පරිවර්තනය කරලා තිබෙනවා මේව තුලින් අපිට පේනවා කොයි ආකාරයෙන්ද මේක ගෙනියන්න හදන්නේ දැන් මේ කරන ගමන මට පුදුම හිතන මෙතන මේ කතා කරපු සද්ද කරපු මේ මන්ත්‍රී කවුරුත් නැහැ බිමල් රත්නායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනවා මම විගණාධිපතිට ලියුම් හතරක් ලියලා තිබෙනවා මට ලියුම් වල උත්තරයක් නැතුව මට සන්ඩේ ටයිම්ස් පත්‍රයෙන් තමයි ඉදිරිපත් කරන්නේ උත්තර ටික මං අහනවා මේ වගේ අත්නෝ මතිය ක්‍රියාත්මක කරන මේ වගේ දරදඬු මතේ ඉන්න රජයේ සේවකයන් මේගොල්ලගේ ස්වාධීනත්වයේ තියෙන පාර්ලිමේන්තුවට වෙනින්නට නොවේ මෙතනට ඉදිරිපත් කළ මම ඉල්ලලා තියෙන ලිපියක් මම මේකේ ලිපිය දිනය සම්බන්ධයෙන් කියන්නම් මම ඉස්සෙල්ලාම මහ බැංකුවේ අධිපතිට ලියනවා කරුණාකර මට මේ තොරතුරු ලබා දෙන්න කියලා මේක අගෝස්තු 18 2016 ඊට පස්සේ අගෝස්තු 19 මම ලියනවා විගණාධිපතිතුමාට කරුණාකරලා 2009 ඉඳන් 2015 වෙනකන් සම්පූර්ණයෙන්ම ප්‍රයිවට් ප්ලේස්මන්ට් වලට අපිට මේක අලාභය අපිට දැනුවත් කරන්න කියලා උත්තරයක් ලැබෙන්නේ නැහැ නොවැම්බර් 30 වෙනිදා කඩකඩ ඔක්තෝබර් 4 වෙනිදා මම නැවත විමර්ශන ලක් කරනවා මේකට මට තාම ලිපියක් ලැබිලා නැහැයි කියලා ඊට පස්සේ නොවැම්බර් 30 වෙනිදා මම ලිපියක් එවනවා මේ ඔක්කොම තුලින් ලැබෙන උත්තරේ කියන්නේ මහ බැංකුවෙන් මේකට උත්තර දීලා නැහැ ඒ නිසා මට උත්තර දෙන්න බැහැ දැන් මේ ගිය ඉරිදා බොන්ඩ් ඉෂු ඒජි හිට්ස් අවුට් ඇට් ෆයිනන්ස් මිනිස්ටර් what is this official what does he think he is independent he is basically has his own independence but that is to the parliament where is it that now bimal ratnayaka meka metuma idiripat karna potak ada me patrikave mudal
oh ekta pamana mokadda
garu kathanayaka tumeni den garu amathuma kiwwa me parliamentowa nomuge yawala tiyenawa kiyala visheshana pradhana nildarik rate නොමග යැවීම සම්බන්ධව බිමල් රත්නායක මැතිතුමාට මෙතුමාට එවන්න ඕන උත්තරේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට ලබා දෙන්න උත්තරේ දීලා තිනවා කයි මන්ත්‍රීතුමාට ඒක විශාල ප්‍රශ්නයක් මේ රටේ ඒකට යම් කිසි පියවරක් ගන්නවද කියලා
හොඳයි ගරු ඇමතිතුමා කතා කරා
නැගතුමනි මම මුදල් ඇමති වශයෙන් ආණ්ඩුවේ කියන පරිදි අපි ලියනවා විගණාධිපතිට මට උත්තර දෙන්නේ නැහැ පත්‍රවල උත්තර දෙනවා නමුත් මුදල් ඇමතිට දුන්නයි කියලා වාර්තාවක් බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ අද පෙන්නනවා ලොකු පොත්තක් ඒ පොත් පිංචේ තියෙනවා මෙන්න මේ වගේ 158ක තිබ්බ බැඳුම් කර ලාභයකට දීලා තියෙනවා 142ක් එතකොට ඉබේම අලාභයට ගිහිලා තියෙනවා මම අහලා තිබ්බේ 142 වටිනාකම දැන් මේ මෙතුමමයි කියන්නේ දැන් මෙතුමනේ කියන්නේ විගණාධිපති තමයි කියන්නේ මේ කෝප් එක තුඩින් මේ සම්පූර්ණ ගනුදෙනුවේ මිලියන් 1600ක් අලාභයි කියලා එතුමනේ කියන්නේ ඊට පස්සෙම කියනවා මට මේකේ තාක්ෂණ දැනුමක් නැහැ මොකෝ එතුමත් ගණකාධිපතිවරයෙක් මමත් ගණකාධිපතිවරයෙක් ඉතින් මේව සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයක් තියෙනවා මේව කරන්න ඉතින් එතුමත් දැන් කියනවා ඔක්කොම ඉදිරිපත් කරලා පස්සෙ මට කිසිම හැකියාවක් නැහැ මේකේ සැබෑ අලාභය පෙන්වා දෙන්න ඒ නිසා මම මේක තව ආයතනයකට බාර දෙන්න ඕනේ කියලා දැන් ඊට පස්සේ එතුමගේ තියෙන දැන් 1600ක අලාභයක් ඇතිවන්න යම් ක්‍රමවේදයක් උපයෝගී කර ගන්නවා. දැන් මේකම අනුගමනය කරොත් 2013 මිලියන 1374ක් කලාබයි. ඉතින් මේවට තමයි විජනාධිපති උත්තර දෙන්නේ නැත්තේ. හැබැයි කතානායකතුමනි, මගේ හිතවත් මිත්‍ර හෙක්ට අපුවම මන්තුමා අහපු ප්‍රශ්නෙට කතානායකතුමා කරුණා කළා. බිමල් රත්නායක ඉදිරිපත් කරපු පත්‍රිකාව මේක විජනාධිපති මට එව්වද? එහෙනම් මට ලැබිලා තිබෙනවද? මට ලැබිලා නැත්නම් කොහොමද බිමල් රත්නායකට ලැබිලා තියෙන්නේ කියන එක මේක විමර්ශනය ලක් කරන්න අවශ්‍යයි. මේ කවුද ඉතින් බිමල් රත්නායක ගැන විබ්බ? ඒ කියන්නේ වනාන්තරවල ගිනි තියනකොට ඒක විශ්වාසයක් තියෙනවා. ඒක මෙතුමලා මේ රාජ්‍ය සභාවෙන් දැන් ඇවිල්ලා මෙතන සද්ද කරන්න. ඉතින් ඒ නිසා දැන් මේ සම්බන්ධයෙන් කතා
කරමු. ගරු අජිත් පෙරමැතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු ගලපත්තේ මන්ත්‍රීතුමා පිළිගත්තා විගණකාධිපතිතුමා විසින් බිමල් රත්නායක මන්ත්‍රීතුමාට ලබා දීලා තියෙනවා කියලා ලේඛනයක්, කියන්නේ මුදල් ලැබෙතුමාට ලබා දෙන්න කලින්. දැන් එතකොට ඒ කියන්නේ විගණකාධිපතිවරයා ස්වාධීනව කටයුතු කරන්නේ නැහැ. විගණකාධිපතිවරයා යම් කණ්ඩායමක් එක්ක ස්වාධීනත්වයෙන් තොරව කටයුතු කරනවා කියන එක සාක්ෂියක්. මේක ගැන වහම පරීක්ෂණය කරන්න. ඒක බරපතල තත්වයක්.
ගරු මුදල් අමාත්‍යතුමා,
ඉතින් කතානායකතුමනි, ඔබතුමාගේ වචනෙන් කියන්න පුළුවන් ද මේක අඩු ගානේ සෝදිසවත් කරනවා කියලා?
මම හොයලා බලන්න.
මේක කරුණා කළ මොකද බොහොම බරපතල ප්‍රශ්නයක්. මොකද අපි මේක මාස 4ක් මේක ඉදිරිපත් කරේ නැත්තේ. මේ විපක්ෂයට මේ සම්බන්ධයෙන් හේතු සහගත උත්තර හොයලා දුන්නේ මහ බැංකුවේ ඉන්න නිවාඩ් කබ්‍රල්ගේ ඉත හෙන්චයිලා ටිකක්. මෙන්න මේවා තමයි තියෙන ප්‍රශ්නේ. මම තාමත් බලනවා මේ නම් ටික කියන්නද. මොකද ඒගොල්ලෝ මෙතන නෑ මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් මම කියනවා, මෙතන එක ඩෙපියුටි ගවර්නර් කෙනෙක් ඉන්නා, හිතනම් මහ බැංකුව දුවන්නේ එයයි කියලා. අනෙක් ගමන මම පාර්ලිමේන්තේ නම් කරන මම මේ අවස්ථාව හැදෙන්නම අවස්ථාව කියනවා. ඊට පස්සේ එතන හිටිනවා බෝඩ් සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා. එයා ඒ ආකාරයෙන්ම ප්‍රශ්න ඇති කරනවා. හොඳට වැඩ කරන අයට ප්‍රශ්න හිංසාකාර වැඩ පිළිවෙල ඇති කරනවා. එක තැනක ඊමේල් තව තැනකට එවන අපි ළඟ ඒ සාක්ෂි තියෙනවා. අපි මෙතන මේක ගෙනිච්චේ අද මේක මේ වගේ හදුවත් දැනුවත් කරේ නැත්නම් මේගොල්ලෝ හිත අපි බයෙන් මේවා සම්බන්ධයෙන් තොරතුරු නැහැයි කියලා කතා නැගතුමනි. අපට අවශ්‍ය මේක සුද්ධ කරන්න. ඒ නිසා දැන් බලන්න මේ මෙතන මේ 3-4 දෙනෙක් අපේ ආත්‍ය කඩාවටන්න හදනවා. අපි ඩාවොස් නුවරට අගමැතිතුමාත් මලික් සමරවික්‍රම මැතිතුමාත් මමත් ගිහිල්ලා එතන ලැබුණ ප්‍රතිචාරය අපේ රටේට ජනාධිපති අගමැති එකට වැඩ කරනවා කියලා පුදුමාකාරක ආයෝජන මේ රටට එන්න හදනවා. අපේ ජෙනරල් රිසර්ව්ස් එදා මේක වැඩි වෙන්න පටන් ගන්නකොට මේ අය ක්‍රියාත්මක කරන්න වෙනින් ආකාරයකට. දැන් මේ විජේවර්ධනගේ ලියුම අනුව එතුමා කියනවා මෙතන මේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් නිසා තමයි ප්‍රශ්න ඇති උනේ කියලා. දැන් මේ එතුමාගේම සාධක පාවිච්චි කරලා කරනවා නම් දැනුත් කරන්නේ ප්‍රයිවට් ප්ලේස්මන්ට්. එහෙනම් දැන් අලුත් පාලනයක් තිබෙන්නේ. අලුත් මහ බැංකුව අධිපති කෙනෙක් ඉන්නේ. ඉතින් කවුද මේ වගේ ප්‍රශ්න ඇති කරන්නේ? අද මුළු රටේ මේ අවුරුදු දෙකක් පාලන කාලාන්තරේ මේ බැඳුම් කර විතරයි තියෙන ප්‍රශ්නේ. මේක දූෂණ කර තියෙනවා පෙන්වන්න කෝ අලාභය කියලා. මේකට නෝෂනල් එන්ටියක් පෙන්න ඒක දකලනවා. දැන් මේ සම්බන්ධයෙන් මට අවශ්‍යයි පෙන්වන්න. දැන් මේ කරන එකේ අපි ගම්මුවේ කාලාන්තරය. දැන් මේකේ තියෙන්නේ මේ දුන්න කාලාන්තරය අවුරුදු 30ක් දුන්න නිසා යම් ප්‍රතිශතයකට මේකේ අලාභයක් තියෙනවා කියලා. දැන් 2012 ජූනි මාසේ අරන් තියෙන බිලියන් 2කට 12.5ක වේටඩ් ඇවරේජ් එකක් ගෙවනවා. ඒක 2013 12.5ක් වෙනවා. 12.6ක් වෙනවා බිලියන් 5කට. මේක 2014 11.75කට අඩු වෙනවා. එතකොට මේක 2014 ජූනි මාසේ 11.74කට අඩු වෙනවා. එතකොට අපි ආණ්ඩුව ඇවිල්ලා අපි දෙනකොට මේක 11.73කට අඩු වෙනවා. දැන් මේ අඩු වෙන එක තමයි මේ ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. දැන් මේ ප්‍රශ්නේ ගැන බිලියන් 1ක් වෙනුවට 10ක් දුන්නයි කියලා ප්‍රශ්න තමයි තියෙන්නේ. මෙතන ඩොක්ටර් MSM අසීම් මේ කෝප් වාර්තා සම්බන්ධයෙන් ඇවිල්ලා වාර්තා කරනවා කෝප් එකට. මේක තමයි ඉතිහාසයේ අඩුම මුදලට මේ ගත්තේ මේ වගේ අවුරුදු 30ක මේවා එකක්. දැන් මේවා යටපත් කරලා කතා කරන්නේ. මෙන්න මේවා තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ගිය අවුරුද්දේ අවුරුදු 10ක, ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන එක 2015 මාර්තු මාසේ ගන්නකොට මේක අවුරුදු 30කට 11.73යි. අද අවුරුදු දෙකක මේ බොන්ඩ් ඉෂුව එක එකතු කරන්න 11.75ක් ගන්නවා. මෙන්න වෙනස. එදා විශ්වාසය තිබ්බ අද මොනවද කරන්නේ? ඒ නිසා තමයි මෙතන මේ රජ නිලධාරීන් මහ බැංකුවේ ඉන්න 3-4 දෙනෙක් මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරන්න හදනවා. අපි නම් කරන්න යනවා මේක මින් පසුව. මම මෙතෙක් දුර දැන් පෙන්වලා තියෙන සීමාව ඉක්මවා ගිහිලා තිබෙන නිසායි. නැත්තම් මේව එන්නේ අපේ අගමැතිතුමාට, මගේ ජනාධිපතිතුමාට, මට, අපේ ආණ්ඩුවට. කිසිසේත්ම දූෂණය නැති කරනකොට, අඩු කරනකොට නෙමෙයි. නැති කරගෙන යන ගමනක මේ දූෂණ නැති කර අඩු කරන්න තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ මේ අය. මේවා අඩු කරන්න දෙ දෙන්නේ නැහැ මොකෝ හොරු ටික. මෙතනම හිරගෙදර ඉන්න අයද පාර්ලිමේන්තුවේ ඉන්න නිසා තමයි තියෙන ප්‍රශ්නේ. දැන් බලන්න මේ මේ මෙතන ප්‍රයිවට් ප්ලේස්මන්ට් එක දුන්නේ නැහැ කියලා මේ ගුණ සද්ද
කරා. මතුවා තා විනාඩි දෙකක් තියෙනවා.
අනේ කතා නැක තුන් තා මිතු පහක් දුන්නා නම්
ලොකු දවුවා. ඒකට අනික් අයෙන් අඩු කරන්න වෙනවා ගරු එමෙතුමා. අනික් අයගේ දෙකකට ගන්න පුළුවන් නම් පුළුවන්. අව ගරු.
තා විනාඩි තුනක් දෙමු
තමයි. මොකද 2012 2012 ෆයර් බොන්ඩ් එකක් 14.25කට නිකුත් කරනවා. දැන් මේ කතා කරපු පඬිතුය ටික මෙදා දෙන්නේ කියලා අද පත්තරේ ලියන අය මේ විජේවර්ධන මැතිතුමා අපට කියන මහ බැංකුවේ තියෙන බලය අඩු කරනවායි කියලා. අද මෙතන මේ කොන්දක් නේ අද දේශපාලන වෙලා තියෙන්නේ. විපක්ෂින් එකටත් අපේ කැබිනට් එකේ තියෙන දෙන්නේ තුනක් කොන්දක් නැහැ නැති වෙලාවේ තමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේ සංකල්පය තුල අපි මේ පිරිසුදු කරන්න අවශ්‍යයි. මේක තියෙන අපි මෙතන හැංගි හොරා කතා කරලා හරියන්නේ නැහැ. අපේ මෙතන අගමැතිතුමා අවුරුදු 45 දේශපාලන කළා. කවුරුත් අද වාසුදේව නානයක්කාර කතා කරපු ආකාරයට කතා කරේ නැහැ. නිරෝෂන් පෙරේරා අමතුමා බොහොම ලස්සන කිව්ව කොහෙන්ද කතා කරන්නේ කියලා. ඉතින් මේ වගේ මට්ටමක් තුලින් මෙතන දැන් මම අහනවා 2012 114.25ක්. එහෙනම් විකනාධිපති කියන්නකෝ මේකේ අලාභය කොච්චරද කියලා දැන්. මොකද 111.73කට මේකේ අලාභය බිලියන 1.6ක් නම් එහෙනම් මේකට කීයක් වෙනවද 114 වුණාම. එතකොට මේ මහ බැංකුවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ වගේ කරන දේ මේ කටයුත්ත. ඒ විතරක් නෙමෙයි. දැන් බලන්න පර්පෙචුවල්. දැන් මේ පර්පෙචුවල්නේ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. මේ අයගේ මේ ලාභය 2015 2016 බිලියන 9යි. මේකෙන් ඒගොල්ලන් ගෙවනවා කනකාටුවේ ඒගොල්ලන්ගේ බදු ටික බිලියන 9000ක් ගෙවනවා. මිලියන 9000ක් බදු වශයෙන් ගෙවනවා. ඊට පස්සේ ඊට වැඩිය දෙවැනි එක්කෙනා පෙන්වුවේ මේ විපක්ෂයේ කතා කරන අයගේ මිලියන 50යි ඊට පස්සෙ තියෙන්නේ කියලා. වැරදි. මේකේ තියෙනවා 2015 640ක් දෙවැනි ස්ථානයේ සිටින කෙනා මිලියන 640ක් ගෙවලා තියෙනවා. 2016 මේක 734ට වැඩිලා තියෙනවා. ඉතින් මොකද්ද මේක පෙන්වන්න හදන්නේ? මේ එක තැනකට එක පුද්ගලෙක් වශයෙන් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේක අර්ජුන මහින්දර ඉන්න කාලේ පර්පෙචුවල්ට එහෙම ලැබුණා නම් එන යා ගියාට පස්සේ කොහොමද ලාභය ලබා ගන්න පුළුවන් වන්නේ? මෙන්න මේ වගේ කූට ක්‍රියා තුල අපේ ආණ්ඩුවට මේ කිලිලු කරන්න හදන මේ වගේ බොරුකාරයෝ ටික මෙතන අද කවුරුත් නැහැ. අද මේ ප්‍රශ්නක නාට්‍ය වට්ටපු හෙදා නායකත්වය දෙන කො මහින්ද රාජපක්ෂ කො මේ කිසිසේත්ම නැහැ. මෙතන කතා කරලා දුවල යනවා. කොන්දක් නැහැ අපි කියන එකට ඊට පස්සේ උත්තර දෙන්න. මෙන්න මේක තුලින් තමයි අපි පෙන්වන්න හදන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී වෙලාව බාධක වෙලා තිබෙන නිසා, හරස් වෙලා තිබෙන නිසා මට කියන්න පුළුවන් වන්නේ අප මේ අවස්ථාවේදී මේ වගේ දෙයක් ඇති වෙන්නේ ගත්ත ණය නිසායි. මහින්ද රාජපක්ෂල, බැසිල් රාජපක්ෂල, නාමල් රාජපක්ෂල දුවපු ආණ්ඩුව තුල 2010-11 ගත්ත ණය ගෙවන්න උනේ පටන් ගත්තේ 2015 මිලියන 2000 US ඩොලර් 2 බිලියන්. 2016 මේකේ බිලියන් 1.8. 2017 මේක බිලියන් 2.4 US ඩොලර් බිලියන්. මේක 2018 බිලියන් 2.5යි 6ක්. මේක 2019 බිලියන් 3.92ක්. ඊට පස්සේ 2020 මේක 3460ක්. මේවා තමයි අපිට ගෙවන්න තිබෙන්නේ. අපි මේ වැට් බද්ධ දාන්නේ අකමැත්තෙන්. මෙතනින් එක මන්ත්‍රීවරයෙක්වත් අනුමත කරන්නේ නැහැ. නමුත් රාජපක්ෂ ගෙවපු පවු ටික අපි ගෙව්වේ නැත්තම් කවුද ගෙවන්න පුළුවන් වන්නේ? ඒ නිසා තමයි අපි
හොඳයි ගරු ඇමෙට්තුමා
ව්‍යාපෘති කරන ඕනතරම් සල්ලි තියෙනවා. මම මිනිත්තුයි ගන්නෙ. ඕනතරම් සල්ලි තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ ගත්ත අපරාධ ණය වලට ඒවා ගෙවන්න මේ ණය පාවිච්චි කරන්න බෑ. ඒ නිසා තමයි අපි කරේ. නමුත් අපි පොරොන්දු වෙනවා මේ රටේ බදු අඩු කරනවා, ජනතාවට බදු බර අඩු කරලා රටේ සංවර්ධනය ඇති කරන එක තමයි කළා තියෙන්නේ. මේ අයගේ බොරුව හෙළිදරව් කළා, කරුණා කළා දැන්වත් මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව මේ රටේ ආර්ථිකය අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත්, අපේ අගමැති රනිල් වික්‍රමසිංහටත්, අපේ ආණ්ඩුවත් බාර දෙන්න කියන එක මතක් කිරීමෙන් මේ වගේ බොරු ආයිත් කවදාකවත් එළියට ගෙන්න දෙන්න දෙයි කියන එක මේ අවස්ථාවේ මම ඉතාමත් වගකීමෙන් මතක් කරනවා.
ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා,
අද කල්තබේීමේ යෝජනාව ඉදිරිපත් කරනකොට ආනන්ද කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා වංචනිකයන්ට දඬුවම් දිය යුතුයි කියලා. අපි අනිවාර්යෙන්ම ඒකට එකඟයි. අපේ එක කිසිම ඒ වගේ ආරක්ෂා කිරීමක් නැහැ. වංචනිකයන්ට දඬුවම් දිය යුතුයි. ඒ වගේම ටික වෙලාවකට ප්‍රථමයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කතා කරලා චෝදනාවක් කළා. අගමැතිතුමා නිර්දේශ දුන්නා කියලා මහා බැංකුවේ අධිපතිට. ඇත්තටම ප්‍රතිපත්ති සම්පාදන ඇමතිතුමාට අයිතියක් තියෙනවා ප්‍රතිපත්ති ගැන කතා කරන්න. එතන ඇත්තටම කතා කළේ මේ ඩයරෙක්ට් ප්ලේස්මන්ට් නැත්නම් ප්‍රයිවට් ප්ලේස්මන්ට් වෙනුවට වෙන්දේසි ක්‍රමයක් ඇති කළ යුතුයි කියන එක. ගිය පාර්ලිමේන්තුවේ මම කෝප් සභාවේ සමාජිකයෙක්ව සිටියා. මම ඒක මුල ඉඳලම මම ඒ තර්කය තුල හිටියා. වෙන්දේසි ක්‍රමය තමයි ඕනෑම තැනක මිල තීන්දු කිරීමට හරි ක්‍රමය වෙන්දේසි ක්‍රමයයි. අවුරුදු ගණනාවකට 2008 ඉඳලා එදා වෙනකන් වෙන්දේසි ක්‍රමයක් මේ රටේ තිබුණේ නැහැ. ඇත්තටම මෙතන තියෙන්නේ දූෂිත වලලක් තියෙන්නේ. මේ එක සිද්ධියක සිද්ධියක ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඩීලර්ලා එක එක මහ බැංකුවත් සමග එකතු වෙලා මෙතන දූෂිත වලල්ලක් තියෙනවා. ඒ නිසා තමයි අපි කෝප් සභාවෙන් නිතරම ඉල්ලා සිටින්නේ සභාපතිතුමාගෙන් 2008 ඉඳලා විමර්ශනයක් කරන්න කියලා මේ පිළිබඳව. එපමණක් නෙමෙයි කතානායකතුමනි, තව අදහසක් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුව විසිරුවා කියලා මේක යට ගහන්න. අපි පාර්ලිමේන්තුව විසිරුවා නම් මේක යට ගහන්න. එහෙනම් අලුත් පාර්ලිමේන්තුව 2015 අගෝස්තු මහත්වයේ පිටුවාට පස්සේ අපිපත් කරනවද විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කෙනෙක් සභාපති හැටියට අපිපත් කරනවද? නිකන් හිතලා බලන්න මේ තර්කවල මේ තර්ක ඇත්තටම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර යුතු තර්ක. ඒ විතරක් නෙමෙයි මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2016 නොවැම්බර් මාසේ. ඊට පස්සේ පාර්ලිමේන්තු නිමාඩුවක් තිබුණා ජනවාරි මාසයේදීම. ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ වාද විවාද කරන්න අපි එකඟ වෙලා තියෙනවා රජයක් හැටියට. ඒ වාද විවාදය තමයි අද සිදුවෙන්නේ. මේ වාර්තාව තුළ අපි සියලු දෙනාම එකඟ වෙලා තියෙනවා මෙතන මේ බ්‍රෝකර් සමාගම විභාග කළ යුතුයි, විභාග කරලා වරදක් සිදු වෙලා තියෙනවා නම් දඩුවම් දෙය යුතුයි කියලා. ඒ වගේම අපි එකඟ වෙලා තියෙනවා මේකට වග කියන්න ඕනේ කියලා. හිටපු මහ බැංකුවේ අධිපතිත් මහ බැංකුවේ කළමනාකාරීත්වයත් වග කියන්න ඕනේ කියලත් අපි එකඟ වෙලා තියෙනවා. අපිට මේක වහන්න තිබුණා නම් අපි මේ ක්‍රමයට යන්නේ නැහැ. එපමණක් නෙමෙයි මේ වාර්තාව අපි නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. නීතිපති යම්කිසි ක්‍රියාවලියක් කරලා තියෙනවා. මම කැමති කතානායකතුමනි, 2017 ජනවාරි මාසයේ 10 වෙනිදා නීතිපති දෙපාර්තමේන්තුවේ ඩිලාන් රත්නායක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියපු ලියුමන සභාගත කරන්න මේක කරුණා කරලා හැන්සාඩ් වාර්තාවට ඇතුළු කරන්න. මෙහි වූ කතා කරන්නේ 2015 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධව. ඉහත සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් මහ බැංකුවේ අධිපති විසින් ලැබී ඇති බැවින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 109 වගන්තියේ අර්ථානුකූලවම පැමිණිල්ල මුල් තොරතුරු ලෙස සලකා විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙසට මේ ඉන්න උපදෙස් දෙමි. නීතිපති දැනටමත් CID එකට ලිඛිතව දැනුම් දීලා තියෙනවා මේක විමර්ශන කරගෙන යන්න. අපේ රජය මේක යට ගහන්න හදනවා නම් මෙහෙම ක්‍රියාවලියක් සිදු වෙයිද? එපමණක් නෙමෙයි මහා බැංකුවේ අධිපතිතුමා ක්‍රියා කරලා තියෙනවා. මහා බැංකුවේ අධිපතිතුමා CID එකට දන්වල තියෙන නිසා තමයි මේ විමර්ශනය කරන්න මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලියලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි perpetual treasuries broker සමාගමේට යම්කිසි තහංචි යොදවලා තියෙනවා මහ බැංකුව අධිපතිතුමාත් මහ බැංකුවත්. ඒ තහංචි ඇවිල්ලා
විනාඩි දෙකක් තියෙනවා ගරුවමතුමා.
තහංචි ඇවිල්ලා ඒ සීමිතව ඔවුන් ක්‍රියා කරන්නට ඕනේ. ඔවුන්ගේ ක්‍රියාවිල සීමා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුදල් රටෙන් බැහැරව ගෙනියන්නටත් ඔවුන්ට අපහසුයි. ඊට අමතරව වෙන්දේසි ක්‍රමය මීට වැඩිය දියුණු කරන්නටත් මහ බැංකුවේ අධිපතිත් මුදල් මණ්ඩලය ක්‍රියා කරලා තියෙනවා කියලා මෙතන සඳහන් කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා අගමැතිතුමාගේ ලේකම් ඒකනායක මහතා ලෝක බැංකුවට ලියලා තියෙනවා. ලෝක බැංකුවට ලියලා තියෙනවා මොකද? දිගින් දිගටම කියනවා අලාභ තියෙනවා කියලා.
මම ඒක බොහොම කෙටියෙන් කිව්වොත් එලියුමිනේ කියනවා at that auction the weighted average yield to maturity for bids up to 10 billion stood at 11.75 compared to 10.46 applicable to the bids around the announcement amount of rupees 1 billion some analysts interpret that this increase in the yield rate of 127 basis points is a loss to the government due to the introduction of the competitive auction system කියලා අහලා තිනවා මට මේක කියවන්න වෙලා නැති නිසා
1 minute garu
ලෝක බැංකුවෙන් අහලා තියෙනවා මොනවද එයාට මේ ගැන කියන්න තියෙන්නේ ලෝක බැංකුව උත්තර දෙමින් කියනවා regarding your request or comments in the above mentioned letter we are not aware of the international best practices to accurately calculate the potential loss in the case of past bond auction accurately quantifying the loss would require knowledge of the actual cost of the bond placement under non-competitive allocations or necessary counterfactual in our view that the counterfactual cannot be accurately calculated on ex post basis as it depends on the market conditions on the auction day
ekeng
sadahan karanne meka nischita lesa kiya gan baha man avasan karanawa janadhipati komissema kot pat karala thiyenawa janadhipati tuma meka yata gahanna nemei itin kathanaayaka tumani mama kiyanna hadanne කාට හරි අනුමානයක් තියෙනවා නම් රජය මේක යට ගහන්න යනවා කියලා ඔබතුමාට පුළුවන් ඔබතුමාට විවස්ථාදායකේ ප්‍රධානියා හැටියට කටයුතු කරන්නට පුළුවන් එපමණක් නොවේ කතානායක තුමනි අපි මේක අධිකරණ ක්‍රමයකින් දැනගන්නට ලැබුණොත් අයුතුආල් අලාභයක් or if there is an unjust enrichment by that company we will definitely act as a government we will pass a law or through tax we will take that
all right thank you very much thank you very much government
madu kramayakin e alabe ayutu alabe api ganna bawata api ratata danuwa
hondai bohotuti garu ajith peramathuma
garu kathanayaka tumani iran wikamaratna garu niyojyamathi tuma sandahan karapu aakarayata neethyanukoola පරීක්ෂණ ක්‍රියාදාමයකින් යම් තැනැත්තෙක් හෝ යම් සමාගමක් අයුතු ලෙස පොහොසත් වෙලා තිබෙනවා නම් ඒ මුදල් මේ රටේ ජනතාවට අත්පත් කර ගැනීමට මේ රජය ක්‍රියා කරනවායි කියන කාරණය ඊටම වගකීමෙන් කියන්න අවශ්‍යයි. ඒ වගේම එම කාරණයට ශක්තියක් වීම සඳහා perpetual treasury සමාගම විසින් බැඳුම් කර වලින් උපයාගත් මුදල් වෙනත් කරුණු වලට බැහැර කිරීම දැනටමත් මහ බැංකුව විසින් නතර කර තිබෙනවා මහ බැංකුවේ නියෝගයක් පිටයි ඒ කර තිබෙන්නේ මම ස්තුතිවන්ත වෙනවා මහ බැංකුවට එම පියවර ගැනීම පිළිබඳව ඒ වගේම කරු කතානායකතුමනි මේ බැඳුම් කර ක්‍රියාදාමය හරහා සිදුවුණු බව කියන විවිධ වංචා දශකයකට වැඩි කාලයක් තිස්සේ අපට අහන්නට දකින්නට ලැබුණා මහින්ද රාජපක්ෂ සමයේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ තමන්ගේ පාලනයේ තිබුණුයේ මහ බැංකුවේ ක්‍රියාදාමය පිළිබඳව කිසිම ආකාරයක පරීක්ෂණ ක්‍රියාදාමයක් ආරම්භ කළේ නැහැ එය කෝප් කමිටුවේ ඉදිරියේ පරීක්ෂණ කරන්න සැලැස්ුවේ නැහැ තමන්ගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කෝප් කමිටුවේ සභාපතිවරයා බවට පත් කරලා ඒ මහා බැංකුවේ බැඳුම් කර ක්‍රියාදාමය මහා බැංකුවේ ග්‍රීක් බොන්ඩ් ක්‍රියාදාමය මහා බැංකුවේ සමස්ත ක්‍රියාදාමය පරීක්ෂා කිරීම චේතනාන්විතව වැළැක්වුවා. එපමණක් නෙමෙයි ගරු කතානායකතුමනි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලේ මොනම පරීක්ෂණ කොමිෂන් සභාවක්වත් පත් කළේ නැහැ මහා බැංකුවේ සිදුවුණු බවට තිබුණු බරපතල චෝදනා පිළිබඳ විමර්ශනය කරා. ඒ වගේම කොටස් වෙළඳපොළ පිළිබඳව බරපතල විවේචන අපි එදා කළා. ඒ කොටස් වෙළඳපොළ පිළිබඳව තිබුණු විවේචන ගැන හොයලා බලලා කෝප් කමිටුව පරීක්ෂා කළේ නැහැ. ඒ වගේම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාපත් කළේ නැහැ. මෙවැනි බරසාර විවාද මේ පාර්ලිමේන්තුවේ පැවැත්වුවේ නැහැ. ඒ සෑම ක්‍රියාදාමයක්ම අයෝමය හස්තයෙන් වළක්වලා හොරකමට උඩගෙඩි දීමට හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට කටයුතු කළා. ඒ දාකල් අද නිදහසක් ලැබිලා තියෙනවා යම් විවේචන ප්‍රශ්න මතුවෙනකොට මේ රටේ නීතියේ ක්‍රියාදාමය යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් අයුතු ලෙස භාවිතා කරනවා කියලා පේනවනම් එවැනි වෙලාවක රටේ නීතිය අනුව කටයුතු කරන්නට අවකාශයක් දීලා තියෙනවා එයම ඇති මෙම රජයේ මේ යහපාලන රජයේ යහපත් චේතනාවන් පෙන්වුම් කිරීමට ගරු කතානායකතුමනි ඉතින් වැදගත් කාරණා කීපයක් මම කියන්න කැමති. පළවෙනි දේ තමයි මම ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමාට මෙම ප්‍රශ්නය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සීමිත කාලයක් තුල විමර්ශනය කිරීම සඳහා ඒ වගේම වැදගත් නිශ්චිත වපසරියක් සහිතව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීම ගැන එතුමා රටේ නායකයා විදිහට මේ පිළිබඳ වගකීම් දරන පුද්ගලයා හැටියට ඉතාම නිවැරදිව ඒ පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරලා තියෙනවා අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා අපි එතුමාට සහාය දක්වනවා ඒ වගේම ඒ පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු නිශ්චිත සීමිත කාලයක් තුල අවසන් කිරීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එපමණක් නෙමේ ගරු කතානායකතුමනි මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත් කළා කියලා දැනට මහා බැංකු අධිපතිවරයා විසින් ලිඛිතව කරන ලද පැමිණිල්ල ප්‍රකාරව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් කරගෙන යනු ලබන ඒ අපරාධ පරීක්ෂණ නතර වෙන්නේ නැහැ නතර වෙන්න බෑ නතර කරන්න දෙන්නත් බෑ එදා කෝප් කමිටුවේදී මමත් තවත් සමාජිකයන් ගණනාවක්ම බොහොම පැහැදිලිව කියා සිටියා මෙම කාරණය පිළිබඳ සියුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දිය යුතු බවට
අර එමෙතුමා තව විනාඩි දෙකක් තියෙනවා මතුමාට
ගරු කතානායකතුමනි එදා අපි යෝජනා කරනකොට අපරාධ පරීක්ෂණයක් පටන් ගන්න කියලා අද අගමුල නැතුව මේ කාරණාව වෙනුවෙන් පෙනී ඉන්න සමහරු ඒ කමිටු ඇතුළෙත් කිව්වේ නෑ 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 එහෙම කරන්න අවශ්‍ය නෑ අපිට කියලා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි මේ කෝප් පරීක්ෂණය තුළ ඉතා වැදගත් දෙයක් පෙනී ගියා. ඒ දේ තමයි මේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ තියෙන තත්ත්වය. මම ස්තුතිවන්ත වෙනවා විගණකාධිපතිතුමාට සහ එම නිලධාරීන්ට ඉතා මහන්සි වෙලා කෝප් කමිටුවට සහය ලබා දීම පිළිබඳව. හැබැයි ඒ ක්‍රියාදාමය තුළ පෙනී ගිය එක දෙයක් තිබුණා. මෙවැනි ආර්ථික විද්‍යාව පිළිබඳ වැදගත් කාරණා ගැන විශේෂඥතාවයක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට නැති බව. ලාභ අලාභ ගණනය කිරීම ගැන ඒවායේ ප්‍රමාණය ගැන ප්‍රතිපත්තිය පිළිබඳ සොයා ගැනීම ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවට විශේෂඥතාවයක් නැහැ. අපි විගණකාධිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කළ යුතුයි. අපි ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටවිය යුතුයි. අපි හැබැයි ඒත් සමගම ගරු කතානායකතුමනි විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඒ පුහුණු පිරිස් සම්පත ලබා දෙන්න අවශ්‍යයි. විශේෂඥයන් ලබා දෙන්න අවශ්‍යයි. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි කීපයක් තියෙන කීප දෙනෙකුගේ සේවය අවශ්‍යයි. ගණකාධිකාරී වරුන්ට පමණක් ලාභ
අරු එමෙතුමා කාලය වෙන් වෙන්නේ
මට අවස්ථාව දෙන්න විනාඩියක් මේ කාරණේ ඉත වැදගත් එකක් සමහරුගේ මතයක් තියෙනවා මේ විගණනය කියන කාරණය ගණන් මිනුම් පිළිබඳ ප්‍රශ්නයක් විතරක් කියලා ගණකාධිකාරී වෘත්තිය රැතින ඉමහත් ගෞරවයත් එක මම මේ කියන්නේ ලෝකයේ පිළිගත් මෙවැනි වැදගත් ආයතනවල විෂයානුබද්ධ විශේෂඥයන් සිටිනවා අපේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට එවැනි විෂයානුබද්ධ විශේෂඥයන් අවශ්‍යයි ඒ අඩුපාඩුව එම දෙවර්තාවෙත් තිබෙනවා ඒ අඩුපාඩුව විගණකාධිපතිතුමාත් පිළිගත්තා ඒ නිසා මේ විගණකාධිපතිතුමාගේ මතවාදයන් පිළිබඳව එහි ඇති වෘත්තීමේ නිර්වද්‍යභාවය පිළිබඳ විශේෂඥභාවය පිළිබඳ සැක සංකා මතුවෙනවා විවේචනයට ලක් වෙනවා එය විගණකාධිපති ධූරයට හොඳ නැහැ රටට හොඳ නැහැ ඔවුන්ගේ නිගමනවල විශ්වාසනීය බවට හොඳ නැහැ ඒ නිසා දිගින් දිගට දැන් මීට කලිනුත් ඒ විවේචනය මතුණා ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ වෙන්දේසි ක්‍රමය වැරදි කියලා විගණකාධිපතිවරයා කරපු නිගමනය ඇත්ත වශයෙන්ම වෘත්තීමේ වශයෙන් දෝෂාකත නිගමනය
හොඳයි
ඒ ගරු කතානායකතුමනි එනිසා එනිසා අදත් වෙන්දේසි ක්‍රමය මහ බැංකුව ක්‍රියාත්මක කරනවා අර්ජුන මහේන්ද්‍රන් ධූරයෙන් ගියාට පස්සෙත් විගණ අදත් මහ බැංකුව වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කරනවා එනිසා වෙන්දේසි ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. වෙන්දේසි ක්‍රමය පිළිබඳව ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය ගරු වගමැතිතුමා දරපු ඒ මතවාදය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ගරු කතානායකතුමනි. අද අවශ්‍ය වන්නේ වෙන්දේසි ක්‍රමය තුල කෙනෙකු අයුතු වාසි ලබා ගැනීම සඳහා යම් ඉඩකඩක් තියෙනවද? එය වැළැක්වීම.
හොඳයි බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා.
බොහොම ස්තුතියි.
හොඳයි ගරු හෙක්ටාපුවා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ඔතුමාට විහිවින සුතුවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ඉතාමත්ම සතුටින් එකතු වන විවාදයක් මේ. මම මේ පාර්ලිමේන්තුවට නවකෙක් හැටියට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉතිහාසය ගැන
පොඩ්ඩක් හොයලා බලුවට පස්සේ අද මම සතුටින් කතා කරන හේතුව තමයි අපිට ඒ කෝප් වාර්තාවන් වල ඉතිහාසය ඔක්කොම ගත්තට පස්සේ කෝප් කමිටුවෙන් ලැබිච්ච වාර්තාවක් ඉතා ඉක්මනින් රටේ විසඳුම් ලබන තත්ත්වයකට පත් කරපු ප්‍රථම අවස්ථාව හැටියට තමයි මට වාර්තා වෙලා තියෙන්නේ. සමහර වෙලාවට එවැනි අවස්ථා සමහර වෙලට තිබෙන්නේ නැති. හැබැයි මම දන්න විදිහට මේක ප්‍රථම අවස්ථාව. එවනම් මේ ප්‍රථම අවස්ථාව ලැබුණේ කොහොමද කියලා මේ රටේ සමස්ත ජනතාව පළමුවෙන්ම අඳුන ගන්න ඕන. අපි දන්නවා මේ රටේ මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවට ගියේ වැරදි පණිවිඩයක්. මාධ්‍යත් බොහෝ වෙලාවට මේ වැරදි පණිවිඩයට සහයෝගය දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා එදා විගණාධිපතිතුමා මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධව මමත් කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට ඉන්න අවස්ථාවේදී මේ වාර්තාව ලබා දෙනකොට එදා 2015 පෙබරවාරි මාසේ 27ත් 2016 ජනවාරි මාසයේ වෙච්ච සිදුවීමත් පමණක් මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ගැනීම තමයි මේ රටේ ජනතාවට විශාල හානියක් හැටියට සිදු කරපු අවස්ථාව කියලා මම මේ අවස්ථාව ඉදිරිපත් කරනවා. මොකද ඒ සිද්ධි දෙක විතරයි අද මේ ජනතාව දන්නේ. හැබැයි බැඳුම් කර මීට පෙර නිකුත් කරලා තියෙන ක්‍රමවේද, ඒ බැඳුම් කර වලින් සිද්ධ වෙච්ච වංචාවල් ටික, ඒ බැඳුම් කර වලින් සිද්ධ වෙච්ච දූෂණ සියල්ලම අද රටේ නිකන් වැළලිලා ගිහිල්ලා ඒව ගැන කිසිම දැනුමක් ජනතාව දන්නේ නැහැ. මොකද හේතුව මෙතන ඉස්සරහට අවිල්ලා තියෙන්නේ මේ ගනුදෙනු දෙකක් සම්බන්ධව පමණයි. හැබැයි මේ සියල්ල ඉෂ්ට කරද්දී අපි අද සන්තෝෂ වෙන්නේ, අද මෙතන කතා කරන්න සන්තෝෂ වෙන්නේ අපි යහපාලන ආණ්ඩුවෙන් අපිට විපක්ෂයේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාව අද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාලට එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට කැපිපෙන්න අවස්ථාව ලබා දීලා තියෙන අපි යහපාලන ආණ්ඩුව. මොකද එහෙම ලබා දුන්නේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාව සභාපතිවරයා හැටියට පත් කරලා. එහෙමනම් ඒ සභාපතිවරයා හැටියට පත් කරන්න හේතු උනේ යහපාලන ආණ්ඩුව. එහෙනම් යහපාලන ආණ්ඩුව අද ජනතා විමුක්ති පෙරමුණේම පක්ෂයත් සමාජය තුළ හොඳින් කටයුතු කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා. අපි ආණ්ඩුවක් හැටියට විපක්ෂයේ ඉන්න කණ්ඩායම් ඉස්සරහට ගේන්නත් අපෙන් යම් කිසි දායකත්වයක් ශක්තියක් ලැබිලා තියෙන නිසා. ඒ වගේම මම හිතනවා අපි අනිකුත් බැඳුම් කර සම්බන්ධයෙන් අපි අයි ෆුට් නෝට් දැම්මේ දා කෝප් කමිටුවේ ඉන්නකොට. දැන් ෆුට් නෝට් ගැන ලෝකෙ නැති කතන්දර කියනවා. හැබැයි අපි ෆුට් නෝට් වල දැම්මේ වෙන කාරණයක් නෙවෙයි අරු කතානායකතුමනි. අපි ෆුට් නෝට් දැම්මේ මේක විභාග කරන්න එපා, මේක වැරදි නෑ, එහෙම නැත්නම් මේක කාව හරි පිරිසුදු කරන්න ඕන කියන කතාව නෙවෙයි. අපි ෆුට් නෝට් හරියට කියලා බැලුවා නම් ඒ වார்த்தාවේ අපි ෆුට් නෝට් වලින් ඉල්ලලා තියෙන්නේ මේ වார்த்தාවත් එක්ක පැනගෙන අතීතයේ ඉඳලා කාලයක් තිස්සේ තිබිච්ච හොරකම් ටික, එහෙම නැත්නම් දූෂණ ටික, එහෙම නැත්නම් වැරදි තිබුණා නම් ඒව නිවැරදි කරලා දෙන්න, ඒවත් එක්කම මේ කටයුත්ත කරන්න කියලා තමයි අපි ෆුට් නෝට් වලින් විශේෂයෙන් ඉල්ලීම් කරේ. ඒ විතරක් නෙමෙයි යම්කිසි රීතියක්, නීතියක්, රෙගුලාසියක් තිබුණා මේ බැඳුම් කර නිකුත් කිරීම සම්බන්ධව. එමනම් ඒ නීති රෙගුලාසි සහ ඒ ක්‍රමවේද සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දෙන්න කියලා තමයි අපි මේ ඒකට සම්බන්ධ කරේ. හේතුව තමයි විශේෂණ විගණාධිපතිතුමා එතුමාගේ වார்த்தාව සකස් කරද්දිම එතුමා කියලා තියෙනවා මට වඩා දැනුඹ තියෙන කණ්ඩායමකින් මේ සඳහා යම් කිසි නිගමනයක් අරගත යුතුයි කියලා. එමනම් යම්සි වார்த்தාව කරගත යුතුයි කියලා තියෙනවා නම් අපිත් කිව්වේ ඒකට සමානව තමයි. එමනම් මේක සකස් කරද්දි විශේෂයෙන්ම අපිට ලබා දෙන්න මේ එදා ඉඳලා නිකුත් කරපු බැඳුම් කර සම්බන්ධව තිබෙන ප්‍රශ්න ටික සහ ඉස්සරහට කොහොමද බැඳුම් කර නිකුත් කරන්න කියන වැඩපිළිවෙල සම්බන්ධයෙන් යම් කිසි විදිහක ජනතාව දැනුවත් කරන, එහෙම නැත්නම් ඒ වார்த்தාව මගින් පාර්ලිමේන්තුව දැනුවත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි විශේෂණ ෆුට් නෝට් මගින් ඉල්ලා සිටියේ. එහෙමනම් අද අපි ආණ්ඩුවක් හැටියට මොකද අරගෙන තියෙන පියවරවල් ටික අපි හෙද සාස්ත්‍රියට එකඟව හැම දිනම කතා කරන්න ඕන. අපි හිතන්න ඕන එදා ආණ්ඩුවයි අපි මොකද කරලා තියෙන්නේ කියලා. එදා රාජපක්ෂ ආණ්ඩුව කරපු දේ කෝප් කමිටු වාර්තා මාගාව තියෙනවා ලයිස්තුවක්. එතන තියෙනවා 30ක්, ඇත්තටම මෙතන තියෙනවා 30ක් මේ ලයිස්තුවේ. හැබැයි මේ වාර්තා එකක්වත් පාර්ලිමේන්තුවට ගෙනලා ඉදිරිපත් කළා. ඊට පස්සේ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. කිසිම දෙනක කතා කරලා නැහැ, විවාදයකට අරගෙන නැහැ, අධිකරණයකට ගිහිල්ලා නැහැ, එහෙම නැත්නම් වෙනත් නීති කටයුත්තක් කරලා නැහැ. කිසිම දෙයක් හොයලා නැහැ. ඒවා ගිහිලා තියෙන කුණුගොඩට ඒවා පයින් ගහලා විසිකලා දාලා රටේ නීතිය ගැන කිසිම සැලකිල්ලක් නැතුව. හැබැයි අපි මොනවද කරේ? අපි කෝප් කමිටිය සාකච්ඡා කළ වාර්තාවක් හැදුවා. ඒ වාර්තාව කඩලා මාස දෙකක් යන්න පෙර අපි ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන්ම නීතිපතිතුමාට ඉදිරිපත් කළා ඉල්ලුවා මේකේ ඇත්ත නැත්ත தත්ත්වය ජනතාවට හෙළි කරන්න කියලා පරීක්ෂණය කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි මහා බැංකු අධිපතිවරයා අලුත් අධිපතිවරයා එතුමාට අවස්ථාව ලැබුණා විශේෂයෙන්ම රාජ් පොලිසියට ගිහිල්ලා මේ පැමිණිල්ල කරන්න. ඒ විතරක් නෙමෙයි දැන් ජනාධිපති කොමිෂමක් පත් කරලා තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තු විවාදයක් ලබා දීලා තියෙනවා. තවත් මොනවද අපිට දෙන්න තියෙන ආණ්ඩුවක් ඇටිය? අපි ආණ්ඩුව හැටියට මේක හැංගුවා. එදා රාජපක්ෂ පාලනය වගේ මේකත් කුණුගොඩට දාලා මේක විසිකරන්න තිබුණා. මේක න අපිට බලපෑම් කරන්න තිබුණා.
තව මිනිත්තුයි තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා.
කරේ නැහැ ගරු කතානායකතුමනි. අපි බලපෑම් නොකර අපි අවස්ථාව දීලා තියෙනවා මේ හැම ආකාරයකින්ම මේක යම් කිසි දූෂණයක් තියෙනවා නම් වැරද්දක් තියෙනවා නම් ඒක හොයලා දෙන්න කියලා. එහෙනම් අපි එහෙම ආණ්ඩුවක් හැටියට කරලා තියෙනවා නම් අද සමස්ත ජනතාව පිළිගන්න ඕන. පාර්ලිමේන්තුවේ සියලු දෙනා පිළිගන්න ඕන. මං හිතනවා අද විවාදයේදී මේ සියලු දෙනාම පිළිගත්ත ආණ්ඩුවක් හැටියට අපි නිවැරදි ගමන් මාර්ගයකට යනවා. ගරු අග්‍රාමාත්‍යතුමා මේක හංගන්න නැතුව මේක හරියට හොයලා නිවැරදිව මේකේ දත්ත ටික ලබා දෙන්න විතරක් නෙවෙයි මේකට වැරදිකාරයෙක් ඉන්නවනේ ඒකට දඬුවම් දෙන්න කියන වැඩසටහන අද ගරු අග්‍රාමාත්‍යතුමා නායකත්වයේ ලබා දීලා අපි සියලු දෙනාට මේ අවස්ථාව දීලා තියෙනවා. කතා කරලා කිසි දෙයක් හංගන්න නැතුව රටේ ජනතාවට හෙළි කරන්න කියලා. මොකද අපේ ජනතාවාදී ආණ්ඩුවක් අපි අපි ආරක්ෂා කරගන්න ගත්ත ආණ්ඩුවක් නෙවෙයි. අපි ජනතාව හදන්න ජනතාව ආරක්ෂා කරන්න ජනතාව වෙනුවෙන් පිළිහිටින ආණ්ඩුවක් හැටියට ඒ වැඩ කටයුතු කරේ කියලා මම
විශේෂයෙන්
ස්තුතිවන්ත වෙනවා.
පෙරමැතිතුමා
සම්බන්ධව
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද දිනේදී විශේෂයෙන්ම බැඳුම් කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටු වාර්තාවේ අද විවාදය පැවැත්තුණා. පක්ෂ විපක්ෂව මන්ත්‍රීවරු ඒකට අදහස් පළ කළා. නමුත් මට එක අදහසක් කියන්න තියෙනවා. ප්‍රථමයෙන්ම යම්කිසි ලංකා ඉතිහාසයේ සිද්ධියක් වුණා නම් ඒ සඳහා පරීක්ෂණ කරපු විවිධ ආයතන මගින් විවිධ ආකාරයෙන් පරීක්ෂණ වැඩිම ප්‍රමාණයක් කරපු සිද්ධිය මේ බව මං හිතන්නේ අපි සියලු දෙනාම පිළිගන්න වෙනවා. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා ත්‍රිපුද්ගල කොමිටියක් දැම්මා. ඒ වගේම ඩියු ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදා කෝප් කමිටුව රැස් වුණා. ඒ වගේම ඊට පස්සේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් තව කෝප් කමිටුවක් පත් වුණා. ඒ වගේම අපි මහ බැංකුව ගත්තොත් මහ බැංකුවේ අලුත් අධිපතිතුමා එතුමා අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා අද වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක යොමු කරලා තියෙනවා මේක තව පරීක්ෂණයක් කරන්න කියලා. ඒ වගේම ඒ කෝප් කමිටුවේ ඒ වාර්තාව අනුව ගරු අග්‍රාමාත්‍යතුමා ඔබතුමාට කියලා ඒක නීතිපතිතුමාට යොමු කරලා තියෙනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා අතිගරු ජනාධිපතිතුමා ඒ ජනාධිපති කොමිෂන් සභාවක් මගින් මේක විමර්ශනය කරන්නට සරසනවා කියලා. ඉතින් මං හිතන්නේ මේ වගේ එකම සිද්ධියක් විශාල වශයෙන් අපේ රජයට හංගන්න ඕන වුණා නම් අපි මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ. විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා අපි ජනතාවට පොරොන්දුවක් දීලා මේ රටේ ඒ පැවතින ක්‍රමය අපි වෙනස් කරලා අපි ඒ හොරකම් කරපු සියලු දෙනාටම දඬුවම් කරන ඒ පොරොන්දුව දීලා තමයි අපි ජනතාව ඉදිරිය ආවේ. අද සමහර මන්ත්‍රීවරු ගරු අග්‍රාමාත්‍යතුමාව දේශපාලන වශයෙන් ඝාතනය කරන්න සැලසුණා. මම කියන්නේ මගේ තර්කය වෙලා තිබුණේ යම්කිසි චෝදනාවක් එල්ල කරනවා නම් ඒකේ පදනමක් තියෙන්න ඕනේ. අපි දේශපාලන වශයෙන් වාසි ලබා ගන්න ඒ යම්කිසි ඒ කරුණු කාරණා හරියට අවබෝධ කරගෙන නැතුව නැත්නම් ඒවා අවබෝධ කරන්නේ නැතුව ජනතාව නොමග යවලා යම්කිසි චෝදනාවක් කරනවා නම් ඒක මං හිතන්නේ මුළු මහත් රටටම මේ විශේෂයෙන්ම අපි අලුත් ගමනක් යන වෙලාවේ අලුත් ආර්ථික දර්ශනයක් අලුතෙන් අපි ලෝකයේ ඉස්සරහට ගිහිල්ලා අපි අලුත් විදියට අලුත් ශ්‍රී ලංකාවක් බලගත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මේ මොහොතේදී ඒක කඩාකප්පල් කරන්න මං හිතන්නේ විපක්ෂයේ බොහෝ බලවේග ඉන්නවා. අපි දැක්කා එදා හම්බන්තොට ඒගොල්ලන්ට ඒ හම්බන්තොට දිනුනු වුණොත් ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය කඩා වැටෙනවායි කියලා ඒගොල්ලන් හොඳින්ම දන්නවා. ඒ හින්දා තමයි එක එක මඩ ගහලා එක එක විවිධ චෝදනා දාලා අද මේක ජනතාව නොමග යවලා අද මං හිතන්නේ රජය අසීරුතාවයකට පත් කරන්න යම් බලවේග ක්‍රියා කරනවායි කියලා අපිට පෙනී යනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපිට මේකට හංගන්න කිසිම දෙයක් නැහැ. අපි සියලුම පරීක්ෂණ වලට අපි මං හිතන්නේ රජයක් හැටියට අපි ඉඩ දීලා තියෙනවා. ඒ විවිධ පරීක්ෂණ අපි ඉල්ලා සිටිනවා. ඉතාලම ඉක්මනින් කරලා යම්කිසි චෝදනාවක් තියෙනවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන්. ඒක අධිකරණ ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා ඒක ඔප්පු කරලා පෙන්නන්න. නමුත් විවිධ දේවල් අරගෙන ඒවා ඔප්පු කරන්න බැරුව විවිධ දේශපාලන වශයෙන් මඩ ගහන්න එපයි කියලා තමයි අපි රජයක් හැටියට අපිට ඉල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා විවිධ විස්තර දැම්මා, විවිධ ගනුදෙනු, විවිධ සංඛ්‍යාලේඛන දැම්මා, කොච්චර අලාභයක් වුණාද කියලා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පිට ඒක ලෝක බැංකුවට අපි යොමු කරලා ලෝක බැංකුවෙන් අපි විමසලා තියෙනවා මේ වගේ අලාභයක් එතුමන්ලාට හොයාගන්න පුළුවන්ද කියලා. නමුත් ඒ ඉතාම පැහැදිලි ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා එතුමා පැහැදිලි කරා ඒ උත්තරේ මං හිතන්නේ ලෝක බැංකුවෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි කියන්නේ විශේෂයෙන්ම මේක දැන් අපි පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා ජනාධිපති කොමිෂන් සභාවෙන්, ඒ වගේම අපරාධ දෙපාර්තමේන්තුවෙන්. ඒවා අපි ඉස්සරහට ගිහිල්ලා ඉතාම ඉක්මනින් අපි විවිධ දේශපාලන වශයෙන් චෝදනා නගන්නේ නැතුව රට ඉදිරියේ පිළිගන්න පුළුවන් අපි උත්තරයක් ලබා දෙන්නට අපි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ යටතේ තමයි මහ බැංකුව තියෙන්නේ. විශේෂයෙන්ම අපි මහ බැංකුව අධිපතිතුමාව අපි අලුතෙන් පත් කරලා තියෙනවා. එතුමාගේ මං හිතන්නේ ඉතිහාසය මුල් ලංකාවම දන්නවා. එතුමා ඉතාම පිරිසිදු චරිතයක්. එතුමාගේ නායකත්වයෙන් ඒ මහ බැංකුව යටතේ මං හිතන්නේ මේ පරීක්ෂණ ඉතාම ඉක්මනින් කරලා ඒවා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ perpetual treasuries ආයතනයට දැන්ටමත් පරීක්ෂණයක් කරලා ඒ සීමා පනවලා තියෙන විශේෂයෙන්ම අයුතු ලාභයක් ගත්තනම් ඒ අයුතු ලාභය නැවතත් අපි අත්පත් කරගන්නටත් ඒක වෙනත් තැනකට ඒ වෙනත් තැනකට මාරු ගන්න බැරි වෙන විදියට අපි කටයුතු කරලා තියෙනවා කියලා මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ.
හොඳයි. Honorable Finance Minister.
So I would greatly appreciate that there has been a very serious breach if what Bimal Ratnayake MP has basically mentioned in Parliament today. I would greatly sincerely appreciate
that. I will look into that, yes.
And report to us even by tomorrow. At least that there's
maybe tomorrow may be difficult, but I'll certainly look into that.
No, sir. Only to check whether this has happened.
Yeah.
Thereafter, we'll take necessary action.
Okay. I'll check
we
on
only
that,
want to know that how did he get a document that is not privy to the Prime Minister, the President, or myself.
Okay. Thank you. Garu Amatwani, Avasana Karanda.
Garu Mudal Amatwani, Kiwa De Sanata Karno, Visheshema, Garu Bimal Ratnayake, Mantrituma, ඒ වාර්තාව පෙන්නවා. විශේෂයෙන්ම එතුමා කිව්වා විගණාධිපතිතුමා සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාටත් ඒකේ කොපියක් මෙතුමාට එවුව වාර්තාව ඒකෙන් උපුටලා දක්වලා
ගරුවා ඇමෙතුමා අවසාන කාණ්ඩ වෙලාව
ඉතින් ඒ හින්දා මම විශේෂයෙන්ම ගරු මුදල් ඇමෙතුමා කියපු විදියට ඒ ගැන පරීක්ෂණයක් කළා. විශේෂයෙන්ම මුදල් ඇමෙතුමා කතා කරා යම්කිසි කණ්ඩායමක් ගැන. ඉතින් මම හිතන්නේ ඒව ගැනත් අපි පරීක්ෂණයක් කළා. විශේෂයෙන්ම මේ ආණ්ඩු යන ගමන කඩා කප්පල් කරන්න
හොඳයි බොහොම ස්තුතියි.
අපිට විශේෂයෙන්ම සතුටුමත් ලෙස යන්න ඕනේ කියන කියමින් මම කතාව අවසන් කරනවා.
මෙම සභාව හෙට පස්වරු 1 දක්වා නැවතත් රැස්වෙනු ඇත.